මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්නක සීලය සමාදන් වෙන්න. නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. පුත්තා මත්ථේ ධනම් මත්ථේ ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ ධනන්ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අසීමිත වස්තු තණ්හාව නිසා හිතක ඇතිවෙන ආත්මාර්ථකාමීත්වය බරපතල මලකඩක් හැටියට ධර්මයේ හඳුන්වලා දීලා තියෙනවා. මසුරුකම හැටියට සමාජයේ හඳුන්වන මේ දුර්ගුණය තුල තියෙන්නේ තමා ගැන පමණක් සිහි කරන ගතියයි. ගැනීමට මිසක් දීමට මැලිවෙන, රැස්කිරීමට මිසක් අස්කිරීමට මැලිවෙන මෙන්න මේ මසුරු මලකඩ කෙනෙකුගේ මෙලෝ පරලෝ පරිහානියට හේතු වෙන ආකාරය පැහැදිලි වෙන කථාන්තරයකුයි අද අපි මාතෘකා කළ ගාථාවට නිදාන කතාව හැටියට දක්වලා තියෙන්නේ. බුදුපියාණන් වහන්සේගේ කාලයේ හිටියා සැවැත්නුවර ආනන්ද කියලා සිටුවරයෙක්. 40 කෝටියක් ධනය තිබෙනවා. නමුත් ඒ තරම් ධනය තිබුණට මොකද ඉතාමත්ම තද මසුරෙක්. ඒ සිටානන්ට හිටියා එකම පුතෙක් මූලසිරි කියලා. මේ සිටානන්ගේ සිරිතක් තිබුණා අඩ මාසකට වරක් තමන්ගේ නෑයන් රැස් කරලා ඒ නෑයන් මැද පුතාට එක්තරා මසුරු බණක් දේශනා කරනවා. මොකක්ද මේ 40 කෝටියක් ධනය හුඟක් කියලා හිතන්න එපා. මේකේ කහවණුවක් බැගින් වියදම් වෙලා ගියත් ඉක්මනින්ම මේක නැති වෙලා යනවා. මේ තියෙන ධනිය කාටවත් දෙන්න නරකයි. තාම මේ ධනිය රැස් කරගන්න එක මිසක්. ඊළඟට ඒකට උපමා හැටියට දක්වන්නේ දැන් ඇහි ගාන අඳුනක් වුණත් යන්තමින් ගෑවත් ඉක්මනින් මේක නැති වෙලා යනවා වගේ මේ ධනිය විනාශ වෙලා යනවා කියලා. ඒ විදිහටම අර වේයන් හුඹහක් බඳින්නා වගේ, මේ මැස්සන් නීවාදයක් බඳින්නා වගේ ධනිය රැස් කිරීමටම කාලය ගත කර යුතුයි ආදි වශයෙන් ඒ විදිහට අඩමසකට වරක් අනුශාසනා කරනවා. මොම ඉතාම මසුරු අන්දමින් ජීවිතය ගෙවලා මේ සිතානන් තමන්ගේ එකම පුතාට නිධාන පහක් හංගපු තැනවත් කියන්නේ නැතුව, තමන්ගේ නිධාන පහක් තිබුණා ඒව හංගපු තැනවත් කියන්නේ නැතුව මැරුණා. මැරිලා කොහෙද උපන්නේ? ඒ නගරයේ දොරටුව කිට්ටුව තියෙන සැඬොල් ගමක සැඬොල් ස්ත්‍රියකගේ කුස පිළිසිඳ ගත්තා. ඒ පිළිසිඳ ගත්තු අවස්ථාවේ ඉඳලා ඒ ගමේ සැඬොල් පවුල් 1000ක් හිටියා. ඒ අයට හරියට තමන් කරන කුලිය වැඩවත් හරියට ලැබෙන්නේ නැහැ. ඉතාම දුකසේ එයාගේ ආහාර පාන යන්තමින් ලැබෙනවා. බොහොම පීඩාවටපත් වුණා. එයායි කල්පනා වැටුණා අපාතරේ කවුරු හරි කාල කන්‍ය කිපදිලා ඇතේයි කියලා. ඒක පරීක්ෂා කරන්න මේ පවුල් 1500 බැගින් බෙදුනා. ඊළඟට 250 බැගින් බෙදුනා. ওই විදිහට වෙන් වෙලා මේ දරුවා උපන්න පවුල අල්ලගත්තා. අල්ලගෙන සොයාගෙන ඒ ස්ත්‍රිය ඒ පිරිසෙන් පිටුහල් කළා, ඉවත් කළා. මේ තැනැත්තියක් බොහොම දුකසේ අර දරුවා බිහි කළා. ඒ දරුවාගේ අත්පා කන්නාසාදිය හරි තැන පිහිටලා නැහැ. මහා අංගවිකල ප්‍රේතෙක් වගේ ශරීරයක් ඒ දරුවෙක් උපන්නේ. නමුත් මවට කොයි විදිහට දරුවෙක් උපන්නත් මවට ඇල්ම තියෙනවා. ඉතින් බොහොම දුකසේ අර දරුවා පෝෂණය කළා. ඒ දරුවාගේ කාලකන්නිකම් කොයි තරම්ද කියතොත් දරුවා අරගෙන රස්සාවට ගියොත් හරියට ඒ කුලිය වැඩක් අද ලැබෙන්නේ නැහැ. බැරිම තැන ගෙදර නවත්තලා ගියාම තමයි යමක් කමක් ලැබෙන්නේ. ඉතින් ওই තරම් පීඩාවෙන් ඉඳලා යන් තමන් අර දරුවට හිඟා කන්න පුළුවන් තත්ත්වයට ආවට පස්සේ මේ මව කියනවා, "පුතේ උඹ නිසා අපි බොහොම දුක් ගත්තා. දැන් ඉතින් ගිහිල්ලා ඔය නගරේ දුගී මගී ආචාර්යගාදීන්ට ආහාර පාන දෙන තැනකින් ගිහිල්ලා යමක් සෑගෙන කන්න කියලා අතට කබලක් දීලා පිටක් කළා." මේ දරුවත් ගෙන්ගෙට යන අතරේ තමන් අර ඉස්සර වාසය කළ සිටු ගෙදරට ඇවිල්ලා කොහොම නමුත් ඒ මුරකරුවන්ගේ පමාවක් දැකලා හෝ දොරටු තුනකින්ම කාටවත් නොපෙනී ඇතුල් වුණා. හතරවෙනි දොරටුව ළඟදී මූලසිරි සිටානන්ගේ ඒ අලුතෙන් රජතුමා සිටු තනතුර දුන්නා ඒ මූලසිරි කියන ඒ පුත්‍රයාට. ඒ මූලසිරි සිටානන්ගේ දරුවෝ මේ සැඬොල් කොළුව දැකලා බයේ කෑ ගහන්න පටන් ගත්තා. පස්සේ මූර කරුවන් ඇවිල්ලා මේ දරුවා දහලා ඇදලා ගෙනහිල්ලා කසල ගොඩේ දැම්මා. උනේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක පින්ඩපාතේ වඩිනවා. ඉතින් අර බොහෝ අවස්ථාවල් වල ඉබඳු සිද්ධි වෙන වෙලාවල් වලදී බුදු පියාණන් වහන්සේ කරන්නේ මන්දසිනහාවක් පහළ කරනවා. අතීත ප්‍රවෘතියක් මතු කරන්න වුණාම එහෙම යම් කිසි සංඥාවක් කළ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඊට හේතුව විමසුවාම ඉතින් බුදු පියාණන් වහන්සේ විස්තර කරනවා. දැන් ඒ වගේ මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරාම බුදු පියාණන් වහන්සේ කියනවා, "ඔය දැන් කසල ගොඩේ ඉන්නේ ආනන්ද සිතානන්‍ය කියලා." ඉතින් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අර මූලසිරි සිතානන් එතෙන්ට ගෙන්නෙව්වා. ඊළඟට බුදු පියාණන් වහන්සේ මූලසිරි සිතානන්ට කියනවා, "මේ කවුද කියලා අඳුනනවාද?" කියලා ඇහුවා. නැතේ කියලා කිව්වහම මේ ඔබේ පියාය කිව්වා. ඒක විශ්වාස කරේ නැහැ. මේ සැඬොල් කොළුව මගේ තාත්තයි කියලා හිතුවේ නැහැ සිතානන්. එතකොට බුදු පියාණන් වහන්සේ අර සැඬොල් දරුවා අමතලා කියනවා ආනන්ද සීටානෙනි මේ ඔබේ පුතාට නිදාන පහ අංගපු තැන කියන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේ අර සැඬොල් කොළුවා කිව්වා ඒ නිදාන අංගපු තැන. ඒ අවස්ථාවේ මූලසිරි සීටානන් ඒ කාරණේ විශ්වාස කළා. ශ්‍රද්ධාව ඇති කරගත්තා. අන්න එතකොට මූලසිරි සීටානන් ඇතුළු ඒ වෙනකොට විශාල පිරිසක් එතනට රැස් වුණා. ඒ පිරිසට බුදු පියාණන් වහන්සේ දේශනා කළ ගාථාව තමයි අපි අර මාතෘකාව වශයෙන් තැබුවේ. පුත්තාමත්ති ධනං අත්ථි ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ ධනං. මට පුත්තු ඇත මට ධනය ඇත කියලා බාලයා මෝඩයා විහෙසටපත් වී නැසෙයි. අත්තාහි අත්තනෝ නත්ථි, නමුත් සත්‍ය කාරණේ මොකක්ද? තමාට තමාවත් නැත. තමාට තමාවත් නැත. අත්තාහි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ ධනං. ඒක එහෙමනම් පුත්‍රයෝ කොයින්ද ධනයක් කොයින්ද? පුත්‍රයෙන්නුත් නැහැ ධනියුත් නැහැ. කෙටි සරල ගාථාවක් නමුත් හුඟක් අර්ථවත්. ඒකට මේ ගාථාව අහලා බොහෝ දෙනා මාර්ගඵල වලටපත් වුණා කියලා සඳහන් වෙනවා. මෙතන ඉදී ගාථාව පමණක් නෙවෙයි ඒ සිද්ධිය ආශ්‍රිතව අපිට හිතා ගන්න පුළුවන් විශාල පිළිසකට සංවේගයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ හිටපු සිටානන් සැඬොල් කොළු තත්ත්වයටපත් වුණා නේද කියලා. ඉතින් මේ කථාන්තරයත් මේ ගාථාවත් තුලින් අපිට අපේ ජීවිතවලට අදාළ වටිනා කාරණා රාශියක් ධර්ම කාරණා රාශියක් මතු කර ගන්න පුළුවන්. මේ කථාන්තරයෙන් පේනවා අර මහා කෝටිපතියෙක් ඊළඟ ජාතියේදී අංගවිකල අන්ත දුගී මනුෂ්‍ය ප්‍රේතෙක් බවට පත් වුණ හැටි. දැන් සාමාන්‍ය කෝටිපතියෙක් සමාජයේ හැඳින්වෙන්නේ පොහොසත් මිනිහෙක් හැටියටයි, පොහොසත් කෙනෙක් හැටියටයි. නමුත් පින්වතුනි මේ පොහොසත්කම කියන එක ධනෙන් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. පොහොසත්කම සිත පිළිබඳ තත්ත්වයක්. දැන් අර සිටානන්ට 40 කෝටියක් ධනය තිබුණත් හිතින් ඉතාම දුප්පත්. ඒක නිසා තමයි මේ ධනය වියපහදම් නොකර තමනුත් පාවිච්චි කරන්න නැතුව ඒ විදිහට ප්‍රේතෙක් වගේ, මනුෂ්‍ය ප්‍රේතෙක් වගේ ජීවත් වුණේ සිටානන් තත්ත්වයේ ඉඳෙද්දිම. ඉතින් මේ තුලින් අපට පේනනවා මසුරු භව. මසුරු භව කොයිතරම් භයානක දෙයක්ද කියලා. ක්‍රමක්‍රමයෙන් අර සිතෙන් පොහොසත්කම නැති වෙනකොට ධනය කොයිතරම් ලැබුණත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා අසීමිත ආශාව වස්තු තණ්හාව ඇති පුද්ගලයා මහ මෝදක් වගේ කියලා. ඒ කියන්නේ කොච්චර වතුර ගලාගෙන ආවත් ඒක පිරෙන්නේ නැහැ. ඒ වගේම ඉතින් මෙතෙන්දිත් අර සිටානන්ගේ තිබුණේ එක්තරා විකෘත මානසික තත්ත්වයක්. අරතරන් ධනය තිබුණත් හිතෙන් දුප්පත්. අන්න ඒ විකෘත මානසික තත්ත්වයට ගැලපෙන ආකාරයටයි අංග විකලත්වයක් ලැබුණේ කර්මානුරූපව. එන්නේ පින්නතුන්ට කොතිබුත් අහන්න ලැබෙන්නේ නැති බුදු පියාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව දේශනා කර වදාළ මේ පාඨය ඒක මෙතෙන්දිත් අර්ථවත් වෙනවා. කම්මස්සකාසත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණා කම්මං සත්ත්වේ විභජති යදිදං හීනප්පනීතතා. මේක මොහොම ප්‍රකට පාඨයක්. සත්වයින් කර්මය තමාගේ කොට ඇත්තාහ. ඊළඟට කම්මස්සකාසත්තා කම්මදායාදා තමන්ට දායාදී හැටියට තිබෙන්නේ තමන් කරන කර්මයයි, තමන්ගේ බන්දුවරයාත් කර්මයයි, තමන්ගේ පිළිසරණත් කර්මයයි. ඒ වගේම කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතාය. උස්පහත් බෙහෙදේ අනුව ඒ උත්පත්තිය ලබන්නේ කම්ම යෝනි. උත්පත්තිය ලබා දෙන්නේ කර්මේනු. ඊළඟට තමන් උසස් හෝ පහත් හෝ තත්වයට පෙරළන්නේත් කර්මයයි. ඒ විදිහට මෙතනත් හිතා ගන්න පුළුවන් මෙතන චේතනාවමයි කර්මය. එතකොට මේ සිතානන්ගේ ඒ සිතුවිලි පරම්පරාව එහෙම් පිටින්ම විකෘත, එහෙම නැත්නම් ඊටාත්ම පටු සිතුවිලි පරම්පරාවක්. ඒක නිසාම තමයි ඒකට ගැළපෙන අංග විකලත්වයක් ඊළඟ ආත්ම භාවයේදී ලැබුණේ. මේ විදිහේ සිද්ධි තුලින් අපට පෙනෙනවා එකක් කර්මය නැවත උත්පත්තියකට හේතු වෙන ආකාරය. දැන් මේ කාලෙත් බොහොම දෙනෙක් ඔය වශීකරණයෙන් හෙළි වෙන අතීත ප්‍රවෘත්ති ගැන ලොකු උනන්දුවක් දක්වනවා. බොහෝ විට ඒවා අධ්‍යයනය කරනවා මිසක් ඒ වයින් තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. නමුත් මෙතනත් මේ තියෙන්නේ ඒ විදිහේ දෙයක්. මේ කාලේ නම් බොහෝ විට කරන්නේ වශීකරණයෙන් මෝහනිද්‍රාවට පත් කරලා ඒ පුද්ගලයා තුලින් අතීතය මතු කරලා ගන්නවා. මෙතෙන්දිත් බුදු පියාණන් වහන්සේ ඊට තරමක් සමාන දෙයක් කළේ. මෙතන අර දරුවට මතු වුණ මේ ඥාණය හඳුන්වන්නේ ජාති ස්මරණ ඥාණය කියලා. ඒක ඔය අභිඥා වශයෙන් අය ඥාන දියුණු කරලා ලබාගත්තු තත්ත්වයක් නෙවෙයි. බොහෝ දෙනා තුළ විඥාණයේ තැන්පත් වෙලා තිබෙනවා අතීත ජීවිතය පිළිබඳ මතකයන්. විශේෂයෙන්ම කුඩා අවධියේදී ඒක මතු කරගන්න පහසුයි. දැන් මෙතෙන්දිත් අර ඒ දරුවා අතීත මතකයේ ඔසේ තමයි තමන්ගේ තැනක් වගේ හිතලා තමන්ගේ ගෙදරට යන්න වගේ හිතාගෙන අර සිටු ගෙදරට බය නැතුව ඇතුල් වුණේ. ඊළඟට ඒ වගේම තමන්ගේ පුත්‍රයාට නිධාන ටික අඟපු තැන කියන්න පුළුවන් වුණේ. බුදු පියාණන් වහන්සේත් ඒකට ගැළපෙන ආකාරයට අර සැඬොල් දරුවට ආමන්ත්‍රණය කළේ ආනන්ද සීතාණෙනි ඔබේ පුතාට කියන්නේ නිධාන පහ කියලා. එහෙම කිව්වහම ඉතින් අර විඥානයේ තියෙන කාරණේ හෙළි කළා. ඉතින් මේක තුලින් අපට හිතා ගන්න පුළුවන් මේ අමුතු දේවල් නෙවෙයි දැන් මේ කාලේ ඔය පොතපතේ බොහොම විට දක්වන දේවල් බුද්ධ කාලයේ අනන්තවත් ඒවා බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නා. ඒ වගේම ඒ අනුව බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ ධර්ම උපදේශය තුලින් බොහෝ දෙනෙක් තමන්ගේ දුර්වලතාවල් හරිගස්සගෙන වෙන එකක් තබා ලෝකෝත්තර තත්ත්ව පවා ලබා ගත්ත බවයි ඒ ධර්ම කතාවලින් පැහැදිලි වෙන්නේ. ඊළඟට අපි තව ටිකක් කල්පනා කරලා බලමු මෙන්න මේ මසුරුකම මසුරු තත්වය පිළිබඳව මේක කොයි විදියටද මේ හිතේ බලපවත්වන්නේ කියලා. දැන් අපි දන්නවා යකඩ බඩු ගොඩක් වුණත් පරිහරණය කරන්න නැතුව තිබුණොත් එතන මලකඩ බැඳෙනවා. යම් කිසි අවස්ථාවක තනිකර මලකඩ ගොඩක් විතරක් එතන ඉතුරු වෙනවා. ඒ වගේම මේ වස්තුව කියන එකත් පරිහරණය කරන්න නැත්නම් ආදායම් පැත්ත විතරක් බලනවා නම් එතනත් ඒ හිත ඒ පුද්ගලයා තුල වැඩෙනවා මලකඩක් මසුරු මලකඩ කියලා. ඒ මසුරු බව කොයිතරම් භයානක දුර්වලතාවක්ද කියන එක බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවල දක්වලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ දක්වනවා දැන් මෙතන මසුරු කම පමණක් නෙවෙයි හේතු වෙන්නේ මේ අර විදිය විකෘත එහෙම නැත්නම් අංග විකල තත්වයකට ආනන්ද සිටානන් පත් වුණේ තමන්ගේ පුතාට කියාපු මසුරු බණක් නිසා. මොකද ඒකට හේතුව බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක කොසල් රජුරවන්ට දේශනා කළ සූත්‍රයක ඒ කියන්නේ කොසල් රජුරවණුත් සවැත් නුවරම වෙන මසුරු සිටානන් කෙනෙකුගේ ප්‍රවෘතියක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළ අවස්ථාවක බුදු පියාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් අනිත් අය දන් දීම වළක්වනවා නම් අනිත් අය දෙන දාන ආදියට අන්තරායක් කරනවා නම් අන්න ඒ බඳු අය නිරය තිරිසන්යෝනිය ආදී ඒ නරක තැන්වල උත්පත්තිය වෙනවයි උත්පත්තිය ලැබනවයි ඉතාමත්ම දිලිඳුව ආහාර පානවත් නැති තත්ත්වයකටපත් වෙනවයි කියලා. අන්න ඒක අනුව අපිට හිතා ගන්න පුළුවන් අර පටු මසුරු සිතර අමතරව තමන්ගේ නෑයන් රැස් කරලා පුතාට කළ අවවාදයක් ඒ වැරදි අනුශාසනයක් මිසදිටුවක් ඒක නිසා ඒ තැනැත්තාට අර විද්‍ය තත්ත්වයක් හිමුණු බව. තවත් ඒ වගේම බුදු පියාණන් වහන්සේ ඒත් කොසල් රජුන්ට ප්‍රකාශ කරලා තියෙනවා මේ මසුරුකම අසත්පුරුෂ භාවයක් හැටියට අසත්පුරුෂකමක් හැටියට. එම් පිටින් අසත්පුරුෂයෙක් කියලා කියන්නේ මොකද ඒ මසුරා තමන් විශාල ධනයක් රැස් කරගත්තත් ඒක තමන් පාවිච්චි කරන්නෙත් නෑ තමන්ගේ දූ දරුවන්ට දෙන්නෙත් නෑ අමුදරුවන්ට දෙන්නෙත් නෑ නෑ හිතවතුන්ට මිත්‍රාදීන්ට ඒ අයට දෙන්නෙත් නෑ ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට දෙන්නෙත් නෑ. අන්න ඒ විදිහේ ඊටාත්ම අසත්පුරුෂ ප්‍රතිපත්තියක් ගත කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා ඒකට උපමාවක් දෙනවා හරියට රකුසන් අරක් ගත්තු විලක් වගේය ඒ පුද්ගලයාගේ ධනය. යම් කිසි තැනක තියෙනවා හොඳ විලක් හොඳට වතුර පිරලා තිබෙනවා කොම අංග සම්පූර්ණයි නමුත් ඒක රකුසන් අරක්ගෙන. එතකොට කවුරුවත් ඒකට බහින්නේ නැහැ වතුර පොදක්වත් බොන්න බයයි. අන්න ඒ වගේ රකුසන් අරක්ගත්තු විලකට උපමා කරලා තියෙනවා මසුරගේ ධනෙ බුදු පියාණන් වහන්සේ. ඔය විදිහට මේ මසුරුකමේ ආදීනව පක්ෂය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් ඊළඟට මේ කණුව අපිට හිතා ගන්න පුළුවන් යහපත් එහෙම නැත්නම් සත්පුරුෂ ප්‍රතිපත්තිය කුමක්ද කියන එක. ඒකත් බුදු පියාණන් වහන්සේ ක්‍රමානුකූලව දක්වලා තිබෙනවා. දැන් මේ පින්වතුන් හැම කෙනෙක්ම ಗುಣධර්ම ගැන කතා කරනකොට මේ ශාසනික ಗುಣධර්ම ගැන කතා කරනකොට පළමුවෙන්ම වගේ දානීය ගැන කතා කරනවා. දන් දීම. ඒක කවුරුත් කරන නිසා ඒක ගැඹුරක් නැති කියලායි බොහෝ දෙනා හිතන්නේ. ආවට ගියාට කරන දෙයක් හැටියට. නමුත් ඒක තුල තියෙන ගැඹුරු අර්ථය මොකක්ද? ඒ දානීය තුලින් අපි කරන්නේ අර පරිත්‍යාග චේතනාව ඇති කරගැනීමයි. ප්‍රධාන වශයෙන්ම දානයේ ආනිසංස පක්ෂයකුත් තිබෙන නමුත් දානෙන් සිදුවෙන්නේ සිත පොහසත් කර ගැනීමක්. සිත පුළුල් වෙන්නේ දානීය පරිත්‍යාගශීලීත්වය පරාර්ථ චර්යාව ආදිය තුලින් සිතක් පුළුල් වෙන්නේ. ඒව නැති වෙනකොට ඊර්ෂ්‍යාව මසුරුකම ආදිය තුලින් සිතක් පටු වෙනවා. එතකොට අපට ඕනකම තිබෙන්නේ මේ සිත පුළුල් කරගන්න නම් අපි අන්නර දාන ආදී පින්කම් ගැන උනන්දුව වෙන්න ඕන. ඒකයි නියම පොහසත්කම. ඉතින් ඒකට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා විශේෂයෙන්ම මේ පින්තුන තහල ඇති ඔය ආර්ය ධනිය කියලා කියන්නේ ආර්ය තත්ත්වයේ ලැබූ සෝවාන් පුද්ගලයෙකු තුල තිබෙන වටිනා ගුණ ධර්ම අතර එකක් දක්වනවා ඡාග ගුණය කියලා. පරිත්‍යාග ගුණය. ඒක හඳුන්වනවා කොටිම කියතොත් හොඳ ආර්ය ශ්‍රාවකෙක් හොඳ බෞද්ධයෙක් ගිහිගේ වාසය කරන ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ විගතමල මච්චේරේන චේතස ආගාරං අජ්ජාවසති මුත්තචාගෝ පයතපාණි වොස්සග්ගරතෝ යාචයෝගෝ දාන සංවිභාගරතෝ කියලා පාඨයකින්. ඒ කියන්නේ ගිහිගේ වාසය කරනවා පහ වූ මසුරු මල ඇති සිතකින් යුක්තව විගතමල මච්චේරේන චේතස ආගාරං අජ්ජාවසති මුත්තචාගෝ අතහරින ලද ත්‍යාගයන් ඒ කියන්නේ ත්‍යාගයන් දෙමින් පරිත්‍යාග කරමින් කියන එකයි මුත්තචාගෝ පයතපාණී නිතරම දන් දීමට සෝදාගත් සූදානම් කරගත් අත්‍යතිය පයතපාණී වොස්සග්ග රතෝ ඒ ධනෙ අතහැරෙන අවස්ථාවේ ඉගෙන ස්ත්‍රීතියක් ලැබෙන සතුටක් විනෝදයක් ලැබෙන වොස්සග්ග රතෝ යාච යෝගෝ යාචකීන්ට ඉල්ලන අයට ලං වෙන්න පුළුවන් විදිය කෙනෙක් අනර රකුසන් අරගත් විලක් වගේ නෙවෙයි ඒ වෙනුවට බය නැතුව කෙනෙකුට ලං වෙලා මට මෙහෙම අමාරුවක් තිබෙනවා මේකට පිහිට වෙන්න පුළුවන්ද කියලා ඉල්ලන්න පුළුවන් අන්න ඒ தත්ත්වය ඒක සත්පුරුෂ ගුණයක් හැටියට දක්වලා තිබෙනවා යාච යෝගෝ දාන සංවිභාග රතෝ කියලා කියන්නේ දන් දීමෙහි පමණක් නෙවෙයි තමන්ට අයිති කොටසෙනුත් බෙදලා දෙන්න පුළුවන් බෙදා හදා ගන්න පුළුවන් ශක්තිය ඒකත් වටිනා ගුණයක් හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා කොයිතරම්ද කියතොත් එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළා තිබෙනවා මෙන්න මේ තමන්ගේ ආහාර පාන වලින් පවා බෙදා හදා ගන්න පුළුවන්කම ඉතාම වටිනා ගුණයක් හැටියට බුදු පියාණන් වහන්සේ වදාලා මා පමණ දන්නවනම් දන් දීමෙහි ආනිසංස මේ ලෝකයේ කිසිම කෙනෙක් සිතේ මසුරු මලක් ඇති කරගන්නේ නැත තමන්ගේ අවසාන බත් පිඬෙන් පවා කිසිම කෙනෙකුට නොදී අනුභව කරන්නේ නැත යටත් පිරිසෙන් තම අවසාන බත් පිඬෙන් අවසාන බත් කටෙන් පවා කොටසක් ඒ ඉල්ලන කෙනෙක් ආවොත් දෙනවයි කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා ඒ කියන්නේ තමන් වහන්සේගේ බෝධිසත්ව කාලයේදී දන් දීමෙහි ආනිසංස හොඳට දැකලා තිබෙන නිසා ඒ විදිහට ප්‍රකාශ කළේ තමන් ආහාර අනුභව කරන අවස්ථාවේ මිනිසියෙක් හෝ සතෙක් හෝ එනවා තාමත්ම කුසගින්නෙන් දැඩි කුසගින්නකින් ඒ අවස්ථාවේ අර තමන් අතටගත්තු බත් පිඬෙන් කොටසක් හරි දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕන. අන්න ඒ තරම් පරිත්‍යාග ගුණයක්. ඔන්න ඔය විදිහට ඒ දන් දීම පමණක් නෙවෙයි තමන්ට තියෙන දේවල් බෙදා හදා ගැනීම. දැන් අතීතයේ අපේ බෞද්ධ මෑණිවරුන්ගේ සිරිතක් තිබුණා. තවමත් ඒක තියෙනවද දන්නේ නැහැ. දවසේ ආහාර පිළියෙල කරන්න සූදානම් වෙන අවස්ථාවේදී හාල් මිටක් හැලියකට දානවා. ගෙදරට යමක් නැති බැරිව ඉල්ලගෙන යන අයට හිඟන්නේකට දෙන්න පුළුවන් විදියට අන්න ඒ අවස්ථාවෙත් අර පරිත්‍යාග චේතනාව බෙදා හදා ගැනීම ඒ විදිය වටිනා ගුණ ධර්ම දැන් සමහර විට ඒව නැති වෙන්න පුළුවන් ආර්ථිකයේ පමණක් අවධාරණය කරන නිසා නමුත් ඔන්න ඔය විදියට අපිට හිතා ගන්න පුළුවන් දැන් ඒක විශාලම ආදර්ශය තමයි බෝධිසත්ව ආදර්ශය බෝධිසත්ව චරිතය අපි කවුරුත් දන්නවා පාරමිතා අතර මුලින්ම දාන පාරමිතාව ඒකට හේතුව මොකද මේ දීමනාව මේ අතහැරීම ඒක තුලයි මේ ඔක්කොම ගුණ ධර්ම තිබෙන්නේ පළමුවෙන්ම අතහරින අමාරු හැටියට පෙනෙන්නේ තමන් සන්තක වස්තු. තමන් ඊ타මත්ම විහෙස මහන්සි වෙලා විය පහදම් කරලා එහෙම නැත්නම් තමාගේ කියලා අයත් කරගන්න ඒ සියලු වස්තුන් පිළිබඳව යම්කිසි තණ්හාවක් ලෝකයා තුල තිබෙනවා. එතකොට ඒ තණ්හාව සංසිඳවා ගැනීම ඒක උනත් පහසු නෑ. ඒ බාහිර වස්තු දීම. නමුත් බෝධිසත්වයන් වහන්සේ එතනින් නැවතුනේ නෑ. බාහිර වස්තු දාණය නවතින්නේ නැතුව ඊළඟට ආධ්‍යාත්මික වස්තු කියලා කියන ඇස්සිස් මස්ලේ ආදී පවා බුදු පියාණන් වහන්සේ දන් දුන්නා. ඉතින් ඒ දන් දීමනාවේදීත් ඒ දායකයා විසින් යම්කිසි විශේෂ සැලකිල්ලක් කරන්න ඕන තමන්ගේ හිත දිහා. ඇත්ත වශයෙන්ම දෙන දේ දිහා නෙවෙයි බලන්න ඕනේ තමන්ගේ හිත දිහා. දෙන දේ දිහා බලලා කොහොමත් ඒකෙන් වෙන් වෙන්නයි ඉන්නේ. ඒවා අපිරිසුදුව දෙනවා නෙවෙයි ඒක දෙන අතරේ බලන්න ඕන තමන්ගේ හිත දිහා. ඒකයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ තුන්සිත පහදා දන් දෙන්න කියලා. මේ පින්නතුන් කතිකුත් අහලත් ඇති. තුන්සිත කියලා බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අර කුසලයේ සම්පූර්ණ වීමට කුබ්බේව දානාසුමනෝ දදං චිත්තං පසාදයන් දත්වා අත්තමනෝ හෝති. ඒ විදිහට දක්වනවා. දන් දීමට කලින්ම යම්කිසි සොම්නසක් ඇති කර ගන්න ඕන. පූර්ව චිත්තය කියලා කියන්නේ ඒකට හේතුව මොකද අර දෙන අවස්ථාවේ සිත වෙනස් වුණොත් සිත පෙරලෙන්න ඉඩ තියෙනවා. මේ සිත කියන එක බොහොම ඉක්මනින්ම පෙරලෙනවා. ඒක නිසා කල්ැතුව සූදානම් කර ගන්න ඕන. සොම්නසින් සතුටක් ඇති කර ගන්න ඕන. සොම්නසක් ඇති කර ගන්න ඕන. ඒ පූර්ව චේතනාව කියන එකත් ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් ඊළඟට දදං චිත්තං පසාදයන් දන් දෙන අවස්ථාවේ ඒත් යම්කිසි ප්‍රසාදයක් ඇති කරගන්න පහදීමක් තුනුරුවන් විශේෂ යම්කිසි දෙයක් දෙනවනම් ඒකට අරමුණු කරගන්න පුළුවන් ඒ සංඝයා වහන්සේලාගේ එන්නන බුදු පියාණන් වහන්සේලාගේ ඒ ಗುಣ සම්පත්තිය ඒ පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගන්නවා දුගී මගී යාචකාදීන්ට දෙනවනම් ඒ අයට එයින් ලොකු සැනසිල්ලක් වෙනව නේද කියන ඒ හිතවිල්ලවත් ඇති කරගෙන ප්‍රසාදයක් ඇති කරගන්නවා ඊළඟට දුන්නට පස්සේ ඊගෙන පසුතැවිල්ලක් ඇති නොවන ආකාරයටත් හිත පවත්ව ගන්න ඕන. දැන් ධර්මයේ දක්වලා තිබෙන නිදර්ශන කතාවලින් ඔය මසුරු தත්ත්වය ලැබලා උපදින්නේ බොහෝ දෙනා අන්න අර තුන්වෙනි කාරණේ සම්පූර්ණ නැති වුණ අවස්ථාවේ කියලා. මේ පින්නතුණු තහලා ඇතිනේ ඔය කුස ජාතකයේ අර බෝධිසත්වයන් වහන්සේට පවා සමහර විට වෙලා තියෙන කරදරේ. පස්සේ බුදුරජාණන් වහන්සේට බෙදපු සවුමක් පස්සෙන් දුවලා ගිහිල්ලා පාත්‍රයෙන් අරගත්තා. ඒකේ අකුසලට මූණ සවුමක් වගේ විරූප වුණා. ඉතින් ඒ විදිහටම ඒ ධර්ම කතාවල තිබෙනවා ඇතම් කෙනෙකුට ඒ තමන් ලබාපු ධනය පරිභෝග කරන්න හිත් නොදෙන්නේ අන්න අර තුන්වෙනි කාරණේ. ඒ කියල කියන්නේ දන් දීලා ඉවරලා ඒ ගැන පසුතැවෙනවා. ඒ ගැන සතුටු වෙනවා වෙනුවට පසුතැවෙනවා. ඒ පසුතැවීම නිසා ඒ කුසලය තරමක් අපිරිසිදු වෙනවා. ඒක බලය අඩු වෙනවා. ඒක නිසා තමයි හිතගෙන බලන්න ඕනේ. හිත ගැන විශේෂයෙන් සෙවිල්ලෙන් ඉන්න ඕනේ. ඒ විදිහට හිත නරක කර ගැනීම නිසා සමහර විට නොයිකුත් කායික ආබාධ පව ඇති වෙන්න පුළුවන්. දැන් මේ පින්නතුණුත් දන්නවා සමාජයේ කොතිකුත් ඉන්නවා මහා ධනවන්තයන් කෝටිපතියන්. කොච්චර ධනිය තිබුණත් සමහර විට ඒ ඇදෙන රෝගයක් නිසා හෝ සමහර විට ආහාර හැටියට ගන්න වෙන්නේ රළු පරළු පාන් පෙත්තක් විතරයි. ඒ තුලින් ඇතම් කෙනෙක් සංවේගයක් ඇති කර ගන්නවා. මේක මොකක් හරි කර්මයක් මේක යට ඇතේ කියලා. මේ පින්නතුණු සමහර විට අහලත් ඇති. ඔය මේ බෞද්ධ රටවල පමණක් නෙවෙයි ඔය විදේශ වල පවා ඇතැම් අය ඒක ගැන කල්පනා කරලා තමන්ගේ ජීවිතය යහමඟට හරව ගන්නවා. රොක්ෆෙලා ආයතනය කියලා ආයතනයක් ඇති වුණා සමාජ සේවා. ඒක කෝටිපති අය ගැන කලකිරුනේ, ධනය ගැන කලකිරුනේ. මොකද තමන්ට ආහාර ගන්න බෑ පාන් පෙත්තකට වැඩිය. ඉතින් කල්පනා කර මේක මොකක් හරි දෝෂයක් ඇතේ කියලා. අන්න ඒ විදිහට නුවණ ඇති පින්වතුන් කල්පනා කරනවා මේ කර්ම රෝගවල පවා සමාවිත හේතු වෙන්නේ අපේ දීමනාවය ඇති වැඩි කියලා. ඒව හරි ගස්ස ගන්න උනන්දු වෙන්න ඕන. ඉතින් මේ තුලින් අපට මේ අපි කවුරුත් දානය කියන එක ඒ තත්ත්ව වලින් කරනවා. ඒවට අවස්ථාවල් වෙනවා. සමහර විට හදිසියෙ යමක් දෙන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේ තාමත්ම විශාල කුසලයක් කරන්න පුළුවන් අවස්ථාවක්. ආයි හිත දුර්වල වෙනකොට අර කුසල ශක්තිය නැති වෙලා යනවා. ඉතින් ඒක ඒ විදිහට දන් දෙන්න අවස්ථාව ආවම ඉදිරිපත් වෙලා ඒකට කියන්නේ අහමහාමිකයා මම කියලා ඉදිරියට ඇවිල්ලා ඒක දෙන්න පුළුවන් තත්වයක් ඇති වෙන්නේ අන්න ඒකට හිත යොදාගෙන ඉන්න කොටයි. මේවයි ආනිසංස පක්ෂයේ කල්පනා කරන්න ඕන. බුදු පියාණන් වහන්සේ අර වදාලා ආකාරයට ඒ වගේම තමන්ගේ නිර්වාණය කියලා කියන්නේ මොකද්ද කියලා හිතන්න ඕන. නිර්වාණය කියලා කියන්නේ අර කියාපු තණ්හාව නැත්නම් ලෝභය. ඒ ක්ලේශ වලින් හිත මුදා ගැනීමයි. ඒ ක්ලේශය බැඳිලා තිබෙන්නේ අපසන්තක වස්තු. පළමුවෙන්ම අපසන්තක වස්තු හා ඊටත් ටිකක් එහාට ගියාම තිබෙන්නේ මේ අපේ ශාරීරිය. අර බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී ඇස්මිස්මලේ දන් දුන්නේ මොකද? මේ ශාරීරියට තියෙන ඇල්මත් ඒ තුලින් නැති කර ගැනීම අදහසින්. ඉතින් දානීය කියන එක ඒ විදිහට බාහිර වස්තු වලින් පටන්ගෙන අනිත් දේවල් වලටත් යනවා. එපමණක් නෙවෙයි දැන් දානීය කියන එක දක්වලා තිබෙනවා සතර සංග්‍රහ වස්තුන්ගෙන් එකක් හැටියට. සංග්‍රහ වස්තු කියලා තියෙනවා සමාජයේ යහපත් පුරවැසියෙක් හැටියට සමාජයට කළ යුතු සංග්‍රහ. ඒකත් සත්පුරුෂ ප්‍රතිපත්තියක්. දානීය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාව කියන එක බුදු පියාණන් වහන්සේ ඒ කාරණා හතර දක්වලා තිබෙනවා සතර සංග්‍රහ වස්තු හැටියට. කොටිම කියතොත් ඒක උපමාවක් දක්වලා තිබෙනවා ගමන් කරන රථයක රෝදයක්කට කඩයනියක් උපකාර වෙන්න වගේ මෙන්න මේ ಗುಣධර්ම හතර උපකාර වෙනවා ඒ සමාජ ප්‍රගතියට කියලා. මොනවද ಗುಣධර්ම? දන් දීම. ඊළඟට ප්‍රිය වචනය. අනිත් අයට දන් දීමෙන් පමණක් නෙවෙයි ප්‍රිය වචනිනුත් සංග්‍රහ කරන්න ඕන. ඊළඟට අර්ථචර්යාව කියලා කියන්නේ ඒ අයගේ යහපත සඳහා දීවුණුව සඳහා තමන්ගේ ඥාණය හෝ දැනුම හෝ ඒ අවබෝධයෙන් ධර්ම ශක්තියෙන් පිහිට වෙන්න ඕන. අර්ථචර්යාව. සමානාත්මතාව කියලා කියන්නේ අන්න අර විදිහේ කොන්කිරිලි නැතිව සමානව සමව බෙදා ගන්න පුළුවන් ශක්තියක් හිතේ ඇති කර ගන්නවා සමානාත්මතාවක්. හැම දිනාම උස් පහත් කුල බේද ආදියක් නැතිව හැම දිනාගෙම ඒ මනුෂ්‍යත්වයේ සලකලා ඒ අවශ්‍යතාවන් අනුව පිහිට වීමේ ශක්තිය සමානාත්මතාව. මේවත් දක්වනවා ධර්මයේ සතර සංග්‍රහ වස්තු හැටියට. මේ හැමතැනම අපට පේනවා. එතකොට දැන් දාන සීල භාවනා කියලා කිව්වත් පාරමිතා ගැන කියන කොටත් දානීය මුලට එනවා. ඒ වගේම සතර සංග්‍රහ වස්තු අතරත් දානීය එතන දක්වලා තිබෙන වැදගත්කම. එතකොට මේ තුලින් අපට පේනවා මේ පරිත්‍යාගය, මේ අතහැරීම. අතහැරීමත් අත් වශයෙන්ම ආර්ය ධනයක් හැටියට දක්වනවා. දැන් දානීය ආනිසංස වෙනමයි. දානීය තුලින් ඒ දාන වස්තු ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා සමහර විට දාන වස්තුවේ තියෙන ශක්ති පදාර්ථමයි ඒකට ආනිසංස වශයෙන් දක්වන්නේ. ඒකට දැන් නිදසුණක් හැටියට බුදු පියාණන් වහන්සේ ආහාර දානීය පිළිබඳව දක්වනවා. ඇත්ත වශයෙන්ම සත්‍යයට ප්‍රධාන වශයෙන්ම උපකාර වෙන්නේ ජීවිත පැවැත්ම සඳහා ආහාරයයි. ආහාර දානීය. එතකොට මේ ආහාර දානීයක මේ බත් පිඬක් තුලම තිබෙනවා කියනවා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන කාරණා පහ දෙන්න ශක්තිය. ඒ විදිහට මේ ආහාරයමයි දානයක් කිරීමෙන් බලාපොරොත්තු විය හැකි ආනිසංස හැටියට දක්වනවා. ආයුම් දත්වා ආයුස භාගී හෝති, වන්නං දත්වා වන්නස භාගී හෝති ආදි වශයෙන් කෙනෙකුට ආයුෂ දුන්නා නම් ආහාර දානෙන් ඒ තැනත්තාට ආයුෂ බලාපොරොත්තු වෙන්න පුළුවන් සංසාරේ. ඒ වගේම ශරීර වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ඒවා ඒ ආහාරමය දානය තුල තිබෙනවා. ඒ ශක්තියම ආනිසංස වශයෙන් උත් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට විවිධ තම තමන් දෙන දාන වස්තුන්ට අනුරූපව ඒ වායේ ඵල විපාක ලැබෙන බව කර්මානුරූපව බුදු පියාණන් මහසී දක්වලා තිබෙනවා. මොකද සංසාර ගමනේ බොහෝ දෙනාට ඉදිරියට යාගන්න බැරි වෙන්නේ මෙන්න මේ දුගී දිලිඳුකම නිසා. ඒකෝට දිලිඳුකමයි කියලා නොදීන් එක නෙවෙයි එතන තිබෙන්නේ. හරි ආකාර දෙන්න තරමට හිත පොහසත් කර ගැනීමයි. කොයිතරම් ලැබුණත්, කොයිතරම් ධනිය තිබුණත් ඒක සීමාවක් නෙවෙයි දෙන්න පුළුවන් දෙ නැතිද කියන එක. ඒකට මේ මසුසීතානන් පිළිබඳ කතාන්තර හොඳ පාඩම්. අතීතයේත් එහෙමයි මෑත යුගයේත් එහෙමයි. එතකොට අපි හිතා ගන්න ඕන එතන තිබෙන ප්‍රමාණිය නෙවෙයි දෙන්න පුළුවන්කම කියන එක පොහොසත්කම හිතෙන් ඇති කරගත යුතු දෙයක්. ඒක ධර්මාබෝධයෙන් සම්‍යක් දෘෂ්ටියෙන් ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් ඒ වගේ ගුණධර්ම තුලිනුයි අපිට මේ පොහොසත්කම ලැබෙන්නේ. ඊටාම දුගී එහෙම නැත්නම් ආහාර නැති කෙනෙක් දකිනවා හිත වුණු වෙනවා කරුණාව ඇති වෙනවා. අන්න එතකොට ඒ තැනත්තට තේරෙනවා මේ අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මම මේ කටට දාගන්නගත්තු බත් පිඬ. නමුත් මේකෙනුත් මට දෙන්න පුළුවන්. මේකත් වැඩි මට කියලා ඊනාට දෙනවා ඒ තැනත්තට එක්කෝ සම්පූර්ණයෙන් දෙනවා එක ටිකක් හරි දෙනවා. Tamanටත් ඒ තරම්ම අමාරු නම්. අන්න ඒ තරම් පුදුම විදියේ ඒ දෙයක් එතන තියෙන්නේ සිත පිළිබඳව. ඒක නිසා අපි මේ දාණය කියන එක මෙහැම එකකම අපි බලන්නේ බොහෝ විට බාහිර පක්ෂය බාහිර කොටස. සමහර විට විශාල දානයන් දෙනවා දාන දෙනවා. නමුත් හිත බොහොම වටුයි. ඒ පටු වෙන්නේ මොකද? දාන දෙන වස්තුවේ ඇති එක ඒක ඒ තුලින් මාන්නය ඇති කරගන්නවා. මාන්න ආධිකකම. මසුරුකමත් මාන්නයක් කොටින්න. යම් කිසි විදියකින් මාන්නයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් ලෝක ප්‍රශංසාව ආදී කීර්ති ආදී බලාපොරොත්තු වෙනවා. ඒකේ තියෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ නියම ආනිසංස නෙවෙයි. අන්න එතකොට මේ දානේ ආනිසංස හැටියට සංසාරයේ ඒ තමන් දන් දෙන අවස්ථාවේ පවත්වන සිත ඒකට උපකාර වෙන බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන කොයි තරම්ද කියතොත් ඇතම් තැන්වල අට ආකාරයකට දක්වලා අවසාන වශයෙන් දක්වනවා ගැඹුරුම අංශයෙන් දන් දීමේදී හිත පැවැත්විය යුතු ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වන්නේ චිත්තාලංකාර චිත්ත පරික්ඛාරත්ථං දානං දේති කියලා. මේ මං දෙන දාණය තුලින් මගේ සිත අලංකාර වේවා. අලංකාර වේවා කියලා කියන්නේ එතන අර සමත වශයෙන් මගේ මේ ඡාගානුස්සති කියලා එතන කියන බුදු පියාණන් වහන්සේ කියන නිතර පරිත්‍යාගශීලී පුද්ගලයාට යම්කිසි සමාධියක් පවා ඇති කරගන්න පුළුවන් ය තමන්ගේ පරිත්‍යාග චේතනාව ගැන හිතලා. නිතර හිතනවනම් මේ මසුරු කමින් බැඳුණු ලෝකයා අතර මම නිතරම පරිත්‍යාගශීලීව වාසය කරනවා කියන හිත ඒක පවත්වනනම් ඒ තුලින් ලොකු ප්‍රීතියක් ප්‍රසන්නතාවක් ඇති වෙලා සමාධිමත් වෙනවා කියලා. එතකොට අන්න ඒ වගේ සිත අලංකාර කර ගැනීම පරිත්‍යාගය තුලින් සිත සැහැල්ලු කරගෙන සමාධිමත් කර ගැනීමටයි මම මේ දන් දෙන්නේ කියලා හිතා ගැනීම අන්න ගැඹුරු අදහසක්. ඒ වගේම තමයි චිත්ත පරික්ඛාරත්තං කියලා කියන්නේ. මේ දෙන දාන වස්තුව තුලින් අර තණ්හාවේ බැඳීම් නැති වෙලා එක මොහොතකට හෝ මගේ සිත ලෝභ ද්වේෂ ආදීන් ඉවත් වෙනවා. ඊළඟට මේ හැම එකක්ම අනිත්‍යයි මේවා මගේ නෙවෙයි කියලා අන්නේ විදිහට කල්පනා කරලා දෙනවනම් අන්නේ අවස්ථාවේදී ඒ තැනත්තාට විදර්ශනාත්මක වශයෙන් උතර දානේ උපකාර කර ගන්න පුළුවන්. මේ හැම එකක්ම අපි හිතා ගන්න ඕන මේ තමන්ගේ හිත තනා ගැනීමට අරමුණු. අපි අනිත් කෙනාට දෙන එක තුලින් අපේ හිත තනා ගන්නවා. ඒක අපති ගියේ නෑ එතකොට. ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය තමයි ධර්ම අවබෝධය අනුව අර ඒ දානීය ගැඹුරින් සලකලා තමන්ගේ පරමාර්ථය ගැන තමන්ගේ අදහස ගැන බලාපොරොත්තුව ගැන පිරිසිදු අවබෝධයක් ඇති කරගෙන දන් දෙනවනම් ඒ අවස්ථාවේ සුළු දෙයක් දුන්නත් ඒකයි කියන්නේ බුදු පියාණන් වහන්සේ අප්පම්පිචේ සද්ධානෝ දදාති තේනේව සෝ හෝති සුඛී පරත්ත. සුළු දෙයක් වුණත් සද්ධාව ඇති කරගෙන දුන්නොත් එයින් තමන්ගේ පරලොව ජීවිතය සපවත් වෙනවා කියලා එතන හිතයි ප්‍රධාන වෙන්නේ. ඒ වගේම අපි හිතන්න ඕනේ දැන් සමාජය ගැන කල්පනා කරලා බැලුවත් අපි ඉන්න පරිසරය ගැන හිතන්න තියෙන්නේ මේ අපි උත්පත්ති ලැබූ පරිසරය මේ ලෝකය ගැන හිතන්න තියෙන්නේ මේක අම්බලමක් මොකද මේ දීර්ඝ සංසාර ගමනේ අපි යන අතරේ අපේ අතීත කර්මානුරූපව අපි මේ ආත්ම භාවය ලැබුවා යම් කිසි මෞපියන් නිසා යම් කිසි පරිසරයක උත්පත්ති ලැබුවා ඒ ඉඩකඩම් ගෙවල් දොරවල් ඒවා ඒ හැම දෙයක් දිහා බලන්න පුරුදු වෙන්න ඕන මේක අම්බලමක් කියලා. දැන් අම්බලම කියන සංකල්පයත් බොහෝ දෙනෙක් නැති වෙන්න පුළුවන් මේ පින්නතුන් එක තීරුම් කළ දෙන්න වෙනවා. අම්බලම කියලා කියන්නේ අතීතයේ අර බොහෝ දෙනා පයින්ම ගමන් කරන යෙදිලා තිබුණු කාලයක මිනිස්සුන් ඒ තැන්වල හදනවා පොඩි ශාලාවක්. වෙහෙස වුණාම රැට ඇවිල්ලා ගත කරන්න. ඒ අම්බලමට එකතු වෙන අය කොයි කොයි පළාතෙන් ආවත් එදා රැ ගත කරන්නේ තමන්ට තිබෙන දේවල් බෙදා හදාගෙන මොහොතකට එකතු වුණු දවසකට රැයකට එකතු වුණු පිරිසක් වගේ ඒ විදිහට හිතාගෙන අර ආණ්ඩිය වගේ ඒ විදිහට අනිත් අය රවට්ටගෙන ජීවත් වීමක් නෙවෙයි ආණ්ඩි හත් දෙනා කැඳවීව කතාවක් තියෙනවා ඒ විදිහට නෙවෙයි හොඳටම අර ප්‍රමාණාත්මතාව අනුව තමන්ගේ දේවල් බෙදා හදාගෙන අන්න ඒ විදිහට හිතන්න තියෙන තමන් ගත කරන ජීවිතය මේ කියන මේ මුළු ලෝකයේම මේ අම්බලමක් කියලා හිතාගත්තාම අන්න එතකොට ඒ නැති බැරි අයට තමන්ගේ ශක්ති ප්‍රමාණය දෙන්න හිත කියනවා එහෙම නැත්නම් මේක මේ ඊඩම මගේ මේ ගේ මගේ මේවා මගේ කියලා අන්න අර ඒ පිළිබඳව මාන්නය ඇති කරගෙන ඊළඟට ඒවා පිළිබඳව මසුරුකම ඇති කරගෙන හිටියනම් නර මසුරු සීතානන්ට වගේ එහෙම නැත්නම් ඊටත් වඩා අන්ත විදියට තිරිසන් ආත්ම භාව ලැබලා බලු බලලුන් හැටියට ගැණිඩියන් හැටියට ඒ ගෙවල් ආශ්‍රිතව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රේත විශේෂයෙන්ම ප්‍රේත ආත්ම භාවය අර මසුරුකමේ විපාකයක් හැටියට දක්වනවා. ඒ වෙනුවට අපි කරන්න තියෙන්නේ අන්න අර විදිහ ආකල්පයක් ඇති කරගන්න ඕන. ඒක සමාජය පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒක ඉතාම වටිනා දෙයක්. මේ මට ලැබිලා තිබෙන්නේ අතීතයේ කරන ලද කුසල් කර්ම නිසා ලැබිච්ච තත්ත්වයක් මේක. එතකොට මේ අපි මේ පරිහරණය කරන වාරයක් පාසා ඒ කුසලය ගෙවිලා යනවා. මේ ගෙවිලා යන කුසලය වෙනුවට අපි තව කුසලයක් ගොඩනගා ගන්න ඕන. මේ ධනයම මේ වස්තුවම මේ ඉඩකඩම උපකාර කරගෙන එහෙම හිතාගෙන අර දුගී මගී යාචක ආදී ඇති බැරි හැම කෙනාටම අවස්ථානුකූල පිහිට වෙන්න පුළුවන් ශක්තියක් අපි ඇති කරගන්න ඕන. ඉතින් ආර්ථික පීඩනයේ කියලා නැති බැරි කමේ කියලා අපි අර හැම එකක්ම හම් ගන්න පටන් ගත්තොත් අන්න එතකොට අපි අර ಗುಣධර්ම වගාව එතන ಗುಣ වගාව එතන එන හිටිනවා. ඒ තුලින් තව තවත් භයානක ප්‍රපාතියටම වැටෙනවා විපාක හැටියට. පරලෝවනම යන්න ඕනේ නැහැ මෙලෝ වශයෙන් පවා. තමන්ගේ දැන් සාමාන්‍යයෙන් අනිත් ඇයට පිහිට වෙන කෙනාට බලාපොරොත්තු නැති අවස්ථාවක තමන් අමාරු අවස්ථාවක කෙනෙක් ඇවිල්ලා ඉබේටම පිහිට වෙනවා. ඒ බඳු ධර්මතාවක් තිබෙන සමාජයේ බඳු සිද්ධිත් සිදු වෙනවා. ඒක මේ ජීවිතයේ සිදු වුණා හෝ නුනා හෝ ඒ වායේ විපාක අනාගතයේදී ඒකේ ආනිසංස ඇති බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ බුද්ධ වචනය ගැන අපි ඇති කරගන්න ඕන ශ්‍රද්ධාව. ඉතින් ඊළඟට සමාජයේ වශයෙන් කල්පනා කරලා බැලුවහම මේ ගාථාව තුල තියෙනවා තවත් මහා ගැඹුරු අංශයක්. අත්තාහි අත්තනෝ නත්ති බුදු පියාණන් වහන්සේ මෙතන තුන්වෙනි පදයේ දක්වන්නේ අර පළමුවෙන් කියනවා මෝඩයා මේ මට පුතුන් නැත ධනිය ඇත කියලා එයින් වෙහෙසටපත් වෙනවා කියලා කියන්නේ ඒ දරුවන් වෙනුවෙන් ධනිය වෙනුවෙන් මහා දුක් කන්දරාවකට පාත්‍ර වෙනවා. ඒකලු සපයක් කියලා හිතාගත්තට මොකද මහා දුක් කන්දක් එතන තියෙන්නේ ධනිය රකින්න ධනිය ලබා ගන්න. නමුත් ඒක අර මාන්නේ නිසා ධනිය මගේ කියන මාන්නේ නිසා ඒක අමතක වෙනවා. ඒකට මෝඩයා ඒවා පිළිබඳව මමත්වයක් ඇති කරගත්තට මොකද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අත්තාහි අත්තනෝ නත්ති තමාට තමාවත් නැත. එතන යම්කිසි ගැඹුරු දෙයක් කියවෙනවා. තමාට තමාවත් නැත. මේ පින්නතුන් අහලා ඇති ඔය අපේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මය අනාත්මවාදයක් කියලා කියනවා. අනාත්ම ධර්මය. ඉතින් මෙතන කියන්නේ ඒ තමාට තමාවත් නැත කියනකොට හරියට ඒක අර තණ්හාවේ පදනම බින්ද වගේ කියමනක්. ඒක තණ්හාව කියන්නේ කලින් අපි කිව්වා වගේ පුරාන්න බැරි තරම් මූදා. එතකොට එහෙම නැත්නම් පතුල නොපෙන්න දෙයකටයි මේ සත්‍යා මගේ කියලා දාන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මෙතන මේ සාමාන්‍ය පුද්ගලයා පතුල හැටියට දකින්නේ මම. මමයි මගේ කියන දෙක ඒ වචන දෙක එකටයි යන්නේ. මම කවුද කියලා ඇහුවාම මම හඳුන්වලා දෙන්නේ කොහමද මගේ දේවල් වලින්. මගේ ඊඩකඩම් මගේ දූදරුවන් මගේ නිලතල මගේ දැනුගත්කම් ඒවා ආශ්‍රයෙන් මම හඳුනගන්නේ. මෙහෙම නැත්නම් මගේ ශරීරය ඒවා ආශ්‍රයෙන්. කොටිම කියතොත් පංචස්කන්ධය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ ආශ්‍රිතවමයි මමයි කියලා මමයි කියලා කෙනෙක් හලගන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මෙන්න මේවම මේ මමයි කියලා ගත්තු දේවල්ම මේවා තමාගේ නොවේ. කොහොමද තමාගේ නොවෙන්නේ? ඒක දැන් ධර්ම දැන් මෙතන ඉඳලා යන්නේ ඔන්න ඊළඟට අපි කෙලින්ම අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනාත්ම දේශනාවට. බුදු පියාණන් වහන්සේ පළමුණිවරට ලෝකයාට මේ අනාත්ම ලක්ෂණය අනාත්ම ස්වභාවය දේශනා කර පස්වග මහණුන් වහන්සේලාට. ඒ අවස්ථාවෙමත් ඊටාම සරල අන්දමින් පෙන්ණුම් කළා මෙන්න මේවට මේ රූප වේදනා ආදී පංචස්කන්ධය තමාගේ නොවෙන්නේමක් නිසාද කියන එක. ඒ පස්වග මහණුන් වහන්සේලාගෙන් බුදු පියාණන් වහන්සේ විමසනවා බුදු මහණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ පළමුවෙන්ම ප්‍රකාශ කරනවා මහණෙනි රූපය අනාත්මයි. රූපය ආත්ම නම් රූපය යම්කිසි විදියකින් ආත්මයක් නම් ඒක පිළිබඳව රූපය ආත්මයක් නම් රූපය තමාට ආබාධ කරදරගෙන දෙන්නේ නැහැ. තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් කියන එකයි. තමන්ට කරදර කරනවා නම් ඒක තමන්ගේ එකක් වෙන්න බෑනේ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලාම කියනවා රූපය අනාත්මයි. යම්කිසි විදියකින් රූපය ආත්මය නම් ඒක තමන්ගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම රූපයට තමන්ට කියන්න පුළුවන්කම තිබෙන්න ඕන. රූපය මට ඕන හැටියට තිබෙන්න ඕන. වෙනස් වෙන්න බෑ කියලා රූපයට අණ කරන්න පුළුවන්කමක් තිබෙන්න ඕන. නමුත් මහණෙනි ඒ විදියට අපිට බෑ. අපට ඕන හැටියට රූපය හසුරුව ගන්න බෑ. ළඩ වෙනවා, වයසට යනවා, මරණයටපත් වෙනවා, විනාශ වෙලා යනවා. අන්න ඒක නිසා රූපය මගේ නොවේ කියලා ඒ විදියට අර පස්වග මහණුන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අපි මේ බදාගෙන ඉන්න ගොඩවල් පහෙන් රූප ගොඩ මේක මගේ නොවේ. මොකද මේක මගේ වශයෙන් පවත්වන්න බෑ. ආත්ම කියන වචනේ ඒ තුලින් අපිට පේනවා ආත්ම කියන වචනේ තිබෙන්නේ තමා වශයෙන් පවත්ව ගන්න පුළුවන් කියන එකයි. වස්කේහි පවත්ව ගන්න පුළුවන්. දැන් අර සිටානන්ට තමන්ගේ දරුවයි කියලා හිටියට මොකද අර සැඬොල් තත්ත්වයට වත්නාට පස්සේ ගෙදරට ආවම මොකද්ද ලැබුණු සංග්‍රහය? කසල ගොඩට ඇදලා දැම්මා. පුතාටවත් අඳුන ගන්න බැරි වුණා. එතකොට පුතත් නැහැ. ධනෙට මොකද වුනේ? ධනයත් මරණයෙන් පස්සේ අහිමි වුණා. ජීවත් වෙන ඉඳිද්දි තමන්ට ධනෙ හරියට පරිපාලනය කරන්න ඒ වගේ ප්‍රයෝජනෙ ගන්න බැරි වුණා. ඒ තුලින් අපිට පේනවා අර මේ ආත්ම කියන පදේ මෙතන බුදු පියාණන් වහන්සේ අර කථාන්තරයට එල්ල කරලා කිව්වත් මෙතන ගැඹුරු වශයෙන් සලකන්න තිබෙන්නේ තමාට තමාවත් නෑ කියන එක තුලේ තිබෙන්නේ අන්න අර සංහාවේ පතුල බින්ද වගේ හරියට මමයේ මාගේ කියලා කියන එකේ මේ මමයේ කියලා ගත්තු දේවල් වල ඇති නිස්සාරත්වය. ඒ කියන්නේ අරටුවක් නෑ, හරයක් නෑ, නිත්‍ය පදනමක් නෑ, නිත්‍ය ස්වභාවයක් නෑ. ඊළඟට ඒ පස්වග මහණුන් වහන්සේලාගෙන් බුදු පියාණන් වහන්සේ අහනවා මහණෙනි රූපය නිත්‍යද අනිත්‍යද? ඒක පාරණම කියනවා මේක අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුක්ද? යමක් අනිත්‍ය නම් ඒක සැපද දුක්ද? ඒක දුක්ද සැපද? ඒකටත් උත්තර දෙන්න සිද්ධ වෙනවා දුකයි කියලා. මොකද එහෙම කියන්නේ අනිත්‍ය නම් ඒක නැවත ප්‍රතිසංස්කරණය කර කර රෙපයාර් කර කර මේ පවත්වන්න සිද්ධ වෙන එක මහා දුකක්. ඒක මහා කරදරයක්. ඉතින් ඒ විදිහට තමයි මේ ශරීරයත්. ඒක කෙලින්ම කියනවා ඒක දුකක්. එතකොට ඊළඟට බුදු පියාණන් වහන්සේ අහනවා මහණෙනි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයක් ඇති නම් එයට මෙය මගේය, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි කීම හරිද? එහෙම කීම ඥානවන්තකමක්ද? එතකොට ඒකට නැtei කියලා පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට සරල ප්‍රශ්න කීපයකින්ම බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලාට හේතු ගැන්වුවා. ඒ රූපය පිළිබඳවත්, වේදනාව පිළිබඳවත්, සංඥාව පිළිබඳවත්, සංස්කාර පිළිබඳවත්, විඥාණය පිළිබඳවත්. මේ කියාවු පංචස්කන්ධය, මේ මමේ මාගේ කියලා කියන එක බුදු පියාණන් වහන්සේ මේ ධර්මයෙන් ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේක අපේ ශරීරය ඇතුලේ පදිංචි වෙලා ඉන්න යම්කිසි නිත්‍ය දෙයක්, ආත්මයක් කියලා දෙයක් නෑ සමහර ආගම් වල කියනා වගේ. ඒ වෙනුවට අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අපේ මේ ශරීර කොටස, මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස්ුණු මේ රූප කොටසක් තිබෙනවා අපි. ඊළඟට මේ රූප කොටස ආශ්‍රය කරගෙන අපට යම් යම් වේදනාවල් තිබෙනවා. විඳීම් රාශියක්, සැප දුක් ඒ දෙකටම නැති මධ්‍යස්ථ ආදී වශයෙන් වේදනා රාශියක්, වේදනා ගොඩක්. මේ හැම එකක්ම ගොඩක්. පංචස්කන්ධය කියලා කියන්නේ ගොඩවල් පහ. මේක එකක්ම ගොඩක්. මේ පහ විතරක් එකතු කරලා ගොඩක් නෙවෙයි. මේ එක එකක්ම ගොඩක්. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා කියලා කියන්නේ හැඳිනීම් ගොඩක්. ඊළඟට සංස්කාර කියලා කියන්නේ සකස් කිරීම, හිත ඇතුලෙන් කරන චේතනා ආදී බලාපොරොත්තු ආදී ඒවත් සකස් කිරීම් ගොඩක්. එක ගයක් හදන්න කොච්චර මාලිගා රාශියක් හිතෙන් මවලද මේ එක ගයක් හදන්නේ. මේ පින්නතුන් දන්නවා රෑ නිදි නැතිව මාලිගා රාශියක් හදලා අන්තිමට ගයක් ගොඩ නගා ගන්න. ඒ තරමට හිතවිලි රාශියක්, බලාපොරොත්තු රාශියක් එකතු කරලායි මේ අපි වැඩක් කරන්නේ. ඉතින් අන්න සංස්කාර ගොඩක්. ඒක කෙහෙල් කඳකට උපමා කරලා තියෙනෙත් ඒකයි. අරටුවක් නැහැ, පට්ට ගොඩක්. පට්ට ගහලා බලනකොට මෙතන කිසිම ගන්න දෙයක් නැහැ. නමුත් ලොකුවට පේනවා. අන්න ඒ වගේ සංස්කාර ගොඩක්. යඩ විඥාණය කියලා කියන්නේ හිත, හිතවිලි. ඒක ඉතින් අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් හැමෝටම ප්‍රත්‍යක්ෂයි මේ හිතවිලි. හිතවිලි ධාරාවක් වේගෙන් ගලාගෙන යනවා. ඒක ඇති ඒ සන්තතිය, ඒ ධාරාව අපට හරියට ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය නොපෙනෙන නිසා අපි ඒක මගේ හිතේ කියලා කියනවා. මේ දැන් තියෙන හිත ඊළඟ මොහොතින් වෙනස් වෙනවා. අන්න ඒ විදිහේ තත්ත්වයක්. එතකොට මොන ඔය ගොඩවල් පහයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මම මාගේ කියලා කෙනෙක් ගන්නෙ. ඉතින් මේ එක එකක් ගැන දැන් මේ පින්නතුන්ට තව ටිකක් ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් ඔය සතිපට්ඨාන සූත්‍ර ආදී ඒවායේ දක්වනවා මේ ශාරීරිය ගැන. මේ දෙතිස් කුණප කොට්ඨාස මේ උපාසිකාවන් එහෙම කතිකුත් අහලා මේ පාවිච්චි කරන දේවල් භාවනාව සඳහා මේ දෙතිස් කුණප කොට්ඨාස පවා බුදු පියාණන් වහන්සේ උපමා කරලා තිබෙනවා. ඊටාත්ම කදිම උපමාවකින් මේවායේ අනිත්‍ය ස්වභාවය, ඇතිවීම නැතිවීම ස්වභාවය වැටෙන ආකාරයට මේ මුළු ශාරීරියම උපමා කරලා තියෙන්නේ දෙකොණ ඇරුණු මල්ලකට. දෙකොණ ඇරුණු, දෙපැත්තෙම ඇරිච්ච විවෘත වුණු මල්ලකට පී ඇට, මුං ඇට ආදී ධාන්‍ය පුරවන්න වගේ හිතාගෙන ඔන්න ඔය දෙතිස් කුණප කොට්ටාස ගැන මෙනෙහි කරන්නයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේ අත්ථීමස්මින් කාය ආදි වශයෙන් මේ උපාසිකාවන් එහෙම භාවනා කරන්නේ. මේ කාය ඇතුලේ තිබෙනවා මෙන්න මේවා, කෙස් ලොම් නිය දත් ආදී මේ හැම එකක්ම. ඒ වෙලාවේ හිතා ගන්න ඕන මේ අපි මේ අර දැන් මල්ලකින් එළියට අරගෙන ගණන් කරන්න වගේ මේව කරාට මොකද මේවා දාන්නේ අර එහා පැත්තෙන් යන නිත් පැත්ත විවෘත වුණු මල්ලකට. මොකද එහෙම උපමා කළේ මේ ශරීරය තුල තියෙන හැම දෙයක්ම ඇතිවීම නැතිවීම ස්වභාවය ඇති දේවල්. අපි ගන්න හුස්ම, ගන්න ආහාර පාන වෙන එකක් තබා අපි කෙස් ලොම් නිය දත් ආදී වශයෙන් හිතන දේවල් පවා ක්‍රමක්‍රමයෙන් ඇති වෙනවා නැති වෙනවා. මේ හැම එකකම තිබෙන ස්වභාවය අන්න අර එක පැත්තකින් දානවා අනිත් පැත්තෙන් යනවා. ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ ඇතිවීමයි නැතිවීමයි. ඕක තුලයි අනිත්‍යතාව තියෙන්නේ. පොඩ බුදු පියාණන් වහන්සේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා වදාළේ අන්න අර ලෝක ස්වභාවය. ඇතිවීමයි නැතිවීමයි, පිරවීමයි හිස්වීමයි. ඒකම තමයි ධනිය ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. දැන් අර ආයිත් කතාව පැත්තට යනවනම් අර මසුරට කල්පනාව නැති වුණා. මේ ධනය කියන එක වස්තුව කියන එක මේක වියපැහැදම් කරන්නත් තිබෙන දෙයක් කියලා. අයපක්ෂය ගැන විතරයි හිතුවේ, වැයපක්ෂය ගැන හිතුවේ නැහැ. අයවැය දෙකම නැත්නම්, ඒතනත් අයවැය ගැන හිතන්නේ නැත්නම් ගත්ත ආහාර පානවත් දිරව ගන්න බැරුව අන්තිමට භයානක රෝගයකට පත් වෙනවා. මොකද මේ ඇතුළට දාන හැම එකක්ම යන්නත් ඕන, මේක පිට වෙන්නත් ඕන. ඒක හිර කරගෙන ඉඳීම වගේ තමයි යන්න අර වස්තු මහා කෝටි ගන්නක් එකතු කරගෙන ඒවා පරිභෝග කරන්නේ නැතුව කාටවත් නොදී ඉඳීම ඒක තුලින් තමයි මලකඩ බැඳෙන්නේ. අන්න ඒ වගේ දෙයක්. එතකොට මේ ශාරීරිය තුල තිබෙන ධර්මතාවම තමයි අපි සමාජයටත් එල්ල කරලා බලන්න තියෙන්නේ, මුළු ලෝකෙ දිහා බලන්න තියෙන්නේ. අන්න ඒ ඇසින් මේ ලෝක ස්වභාවය ඇතිවීම නැතිවීම දෙකක්, ආයවැය දෙකක්, පිරවීම හිස්වීම දෙකක්, මේ ධර්මතාවට හිත යොමු කරනකොට මෙතන අල්ලගන්න දෙයක් නැහැ. අල්ලගන්න දෙයක් නැහැ. ඒ හැම එකකින්ම අපි ඒ අවස්ථාවට ගත යුතු ප්‍රයෝජනය ගන්නවා. ඊට පස්සේ ඒක හිතෙන් අහක් කරනවා. තම තමන්ගේ ඉඩකඩම්, දූ දරුවන්, ගෙවල් දොරවල්, ඒ හැම එකක්ම හිතට මේක බරක් කරගත්තොත්, ඒව අල්ලගෙන බදාගෙන හිටියොත්, අන්න එතකොට ඊළඟට උත්පත්තිය ලබන්නේ අන්න අර ප්‍රේතාත්ම, එහෙම නැත්නම් ගෙවල් ආශ්‍රිතව අර විදිය තිරිසන්නාත්ම. ඒ වෙනුවට හිත සකස් කරගන්න ඕන. මේ ලෝකාම්බලමේ මේ ලැබුව ආත්ම භාවයේදී මේ අහල පහල ඉන්න අය ඉතාම කිට්ටු අය තමයි තමන්ගේ ඥාතීන්. ඊට ටිකක් එහායින් අසල්වාසීන්, ඊළඟට හිත මිතුරන්, නෑ හිත මිතුරන්, ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණීන්, ඔය විදිහට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන සමාජයේ කොටස් වශයෙන් අන්න ඒ මුළු අම්බලමටම අයිති ඒ හැම දෙනාම අස්ථානුකූලව මුළු ලෝක අම්බලමත් එක්ක අර තමන්ගේ වස්තුව පමණක් නෙවෙයි ශ්‍රමය, අනිකුත් අර තමන්ට දෙන්න පුළුවන් යමක් තිබෙනවනම් ලෝකයාට ඒ හැම දෙයක්ම බෙදා හදාගන්න පුළුවන් ආකල්පයක් ඇති කරගන්න ඕන. ඒ විදිහට තමයි කෙනෙක් අර දාන චේතනාව පිරිසිදු කරගන්නේ. කල්ැතුව මේක හිත සකස් කරගන්න ඕන. අපේ මේ ජීවිතය කියලා කියන්නේ අපි ආශ්වාස කරන හුස්මම තමයි මේ අනිත්‍යයත් හුස්ම කරන්නේ. අපිටයි කියලා මේ වෙන් කරගනින්න බෑ. අනිත් දේවලුත් එහෙමයි. ඊළාට අපි මේ ආහාර හැටියට ගන්න එක බත් ඇටයක් සඳහා කී දෙනෙක් ලේ කඳුළු හෙළලා තියෙනවද කියලා. අපි හිතනවා මේක කඩේ ගිහිල්ලා අපේ මුදලින් ගත්ත එක කියලා. නමුත් අර ලෝකයේ දැන් සමාජය ගැන හිතලා බලනකොට මේක පින්නතුන්ට ඉතාම පහසුවෙන් හිතා ගන්න පුළුවන් මේ වැනි යුගයක්. මේක අපි පරිභෝගයට ගන්න ඔය පාරිභෝගික ද්‍රව්‍ය කියන එකක් සඳහා කී දෙනෙක් ලේ කඳුළු ඒ ගැන වියපැහැදම් කරලාද කියලා. ඒ විදිහට කල්පනා කරලා බලනකොට අපි ඒක රුපියල් 7000ට යට කරන්න බෑ. අපි හිතන්න ඕනේ මේ විශාල පිරිසක් ඒ සඳහා විශාල කැපවීමක්, ශ්‍රමයක්, පරිත්‍යාගයක් කරලා ඒකේ ප්‍රතිඵල හැටියටයි අපි මේ බත් කටක් කන්නේ කියලා. අන්න ඒ විදිහට අපේ සියලුම සම්පත් ගැන මේ විදිහට කල්පනා කරන්න පුළුවන් නම් ඒ පින්වතාට විශාල අර කියාපු අර සමාජෙම පිළිබඳව, ලෝකයා පිළිබඳව අන්න අර කියාපු සංග්‍රහ වස්තුන් මතු කර ගන්න පුළුවන්. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. එතකොට ඒ අර ගැඹුරු දර්ශනය තුලින් ඇති කරගත්තු ජීවන දර්ශනයක් තමයි අතීතයේ බෞද්ධ මේ රටේ ජීවත් වුණු පින්වතුන් මේ විදිහේ සැනසිලිදායක ජීවිතයක් ගෙව්වේ. දැන් වගේ අර අර්ථ ක්‍රමය ගැන සීමාන්තිකව හිතලා මහා සැලස්මවල දාගෙන ගත කරන ජීවිතයක් නොවේ. ඒ කොයි සැලස්මක් යටයි අනිත්‍යතාවට. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අපේ අර දීර්ඝ සංසාර ගමනේ බුදු පියාණන් මහසේ දක්වූ සැලස්ම අනුව මොකක්ද සැලස්ම? අපේ චේතනාව පිරිසිදු වෙන්න ඕන. චේතනාව අපිරිසිදු වුණ තැන ඒ චේතනාවට අනුරූපව ඒ අච්චුවට තමයි ගැලපෙන රූපයක් ලැබෙන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු හතර අහිංසකයි. මේ ධාතු හතර එකතු වෙනවා කෙනෙකුගේ හිතවිල්ලට. ඒ හිතවිල්ල අනුව තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක අපිට මේ එහෙම නිර්මාණය වෙනවා කියනකොට අපිට මේ හිතෙන්නේ මේ විද්‍යාත්මක යුගයේ නිර්මාණය කරන දේවල් ගැන විතරයි. නමුත් ඊට වඩා අසියුම් දෙයක් සිද්ධ වෙනවා. මේ අපේ හිතේ තිබෙනවා මේ විඥානයේ ඒ චිත්ත ශක්තියේ මහ පුදුම දෙයක් තිබෙනවා. ඒ චිත්ත ශක්තිය තුලින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා අවිද්‍යාවත් තණ්හාවත් කියලා කියන ඒ කෙලෙස් ධර්ම තියෙන තාක් ලෝක සත්‍යය අපි කොච්චර හිතුවත් මෙතනින් භවය කෙලවර වේවා මේක මට ඇති මේ මට තවත් උපදින්න ඕනේ නැහැ කියලා එහෙම දැනරත් බොහොම දෙනෙක් කියනවා ඇහෙනවා සමහර විට යම් යම් පීඩන ආවහම ආයිත් ඉතින් ගිය හොඳ කාලයක් ආවහම ආයිත් ඉතින් භවය යන්න හිතනවා කොහොම නමුත් එහෙම හිතුව පමණට අපට මේ භවය නැති වෙන්නේ නැහැ එහෙමනම් බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වෙනුවට අපට ඒකට ගැළපෙන ආකාරයට හිත සකස් කරගන්න ඕන ක්‍රමානුකූලව කොහොමද හිත සකස් කරගන්නේ අර කියාපු ලෝභ ද්වේෂ මෝහ කියන ඒවා ක්‍රමක්‍රමයෙන් ඒවා මර්ධනය කරගන්න උත්සාහවත් වෙන්න ඕන ලෝභයේ ඉඳලා අලෝභය දක්වා යන්න තිබෙන මහා දුර ගමනක් ද්වේෂයේ ඉඳලා අදෝස කියලා කියන ද්වේෂයෙන් තොර වුණු තත්ත්වය දක්වා යන තිබෙන මහා දුර ගමනක් මෝහය කියලා කියන මෝඩකමේ ඉඳලා අර ප්‍රඥාව කරා යන තියෙන මහා දුර ගමනක් නමුත් ඒ හැම දුර ගමනක් වුණත් ඒක පටන් ගන්න තියෙන එක පියවරකින් තමයි ළඟ තිබෙන දෙයකින් එතකොට ඒ අර ඒකයි බුදු පියාණන් මහසේ දක්වන්නේ දැන් සුළු දෙයක් වුණත් තමන්ගේ ඒ අවස්ථාවට ලෝභයෙන් හිත ඉවත් කරලා ඒකට කියන තදංග වශයෙන් කියලා තදංග වශයෙන් ලෝභය ඉවත් කරලා යර දානයක් දෙන්නේ ඒකට තිබෙන ඇලීම බැඳීම තාවකාලික විවත් කරන මේ සත්‍යයට ඉන් පිහිටක් වේවා සනසුමක් වේවා කුසගින්දර නිවේවා කියලා ඒ විදිහට හිතලා දෙනවා. ඒ අවස්ථාවේ යන සිත ඒ මොහොතකට අර විදුලි කොටන්න වගේ සුළු වේලාවකට අර නිවන් සුවයක් ඒ අවස්ථාවේ දුටුවා. යන්තමින් නිවන් සුවයක්. ලෝභයෙන් ඉවත් වුණා, ද්වේෂයෙන් ඉවත් වුණා, මෝහයෙන් ඉවත් වුණා මම මේ මාගේ කියන හැඟීමෙන්. අන්න ඒ විදිහට ඒක ප්‍රමාණිකුලව දිනු කිරීමෙන් තමයි බෝධිසත්ව කෙනෙක් ඒක ඉහළම මට්ටමින් කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ දැන් කොටින්ම කියනවා නම් ඒ දාන පාරමිතාවෙන් පටන් ගත්ත ඒ හැම දෙයක් තුනම තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ ලෝකයා වෙනුවෙන් කළ දානයයි පරිත්‍යාගයයි. නැත්නම් ඒ ඊට කලින් නිවන් දකින්න තිබුණා. ඒ පාරමී රාශිය තුනම තිබෙන්නේ අතහැරීමයි පරිත්‍යාගයයි. තමන්ගේ ශක්තිය, ඥාන ශක්තිය, චිත්ත ශක්තිය, ධනය, කය, ඇසිස් මාසලේ හැම එකක්ම අතහැරියා. අන්න ඒ විදිහට කල්පනා කරලා බලනකොට අපිට මේ ගැඹුරු දර්ශනයක් මේක තුලින් මතු කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ දානීය කියලා කියන්නේ මෙතන ලෝභයෙන් ඉවත් වීම. ඊළඟට තණ්හාව තවත් පැත්තකින් කියනවනම් තණ්හාවයි අවිද්‍යාවයි කියලා කියනවා. තණ්හාව කියන එක අර අවිද්‍යාවෙම දැන් අර අපි කිව්වේ මම මාගේ කියලා කියන දෙකේ මම කියන ගත්තොත් ඒක අවිද්‍යාව හැටියට මාගේ කියන්නේ තණ්හාවයි. ඔය දෙකයි මුළු මහත් සංසාරයක් මවන්නේ. මේවා තිබෙන තාක් අපි කොයිතරම් හිතුවත් නැමෙත භවයක් ලැබෙනවා. මොකද ඒ අවිද්‍යාව නිසායි මේ සංස්කාර වේගයක් එහෙම නැත්නම් චිත්ත වේගයක් ඇති කරලා ඒකට ගැළපෙන හැටියට විශ්වයේ තිබෙන ධාතු වලින් නිර්මාණය වෙන්නේ. දැන් අර ඊ타මාත්ම අංග විකල මනුෂ්‍ය ප්‍රේත ස්වરૂපයක් ආනන්ද සිතානන්ට ලබා දුන්නේ අර ඒ හිතයි. විකෘත වුණු හිත විකෘත මානසික තත්වයකින් මරණ නිසා ඒ විකෘත ශරීරයක් ලැබුණා. ඒකට ගැළපෙන ආකාරයට අංග විකලත්වයකින් යුක්තව. අන්න ඒ විදිහට එතකොට අපේ හිත විකෘත නොවන ආකාරයට මේක ධර්මයට අනුකූල හැටියට පවත්ව ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. මොකද කොයි අවස්ථාවේ අපේ මරණය සිද්ධ වෙනවද දන්නේ නැහැ. නැවත භූම භාවයක් ගැන කියනකොට බොහෝ විට සඳහන් වෙනවා ආසන්න සිත කියන එක. මරණ වේලාවේ හිත නරකට තිබුණොත් සමහර විට කෙලින්ම නරක තැනකට යනවා. ඒක නියෝ ඉදන් මරණ ආසන්න අවස්ථාවේ හාමුදුරුවෝ ගෙන්වල බණ කියනවා. තව නොයෙකුත් දේවල් කරලා අර මේ මරණ පුද්ගලයාගේ හිත සකස් කරගන්න බලන්නේ. ඉතින් ඒ වෙලාවට විතරක් ඉන්නේ නැතුව තමන්ගේ දූ දරුවන් ඇවිල්ලා ඒක කරන්න මහන්සි කරවන්නේ නැතුව තමන් ජීවත් වෙන්න කාලේ කොයි වෙලාවක වුණත් මරණය එන්න පුළුවන් කියලා ආසන්න හිත තියාගෙන ඉන්නවා වගේම ඉන්න පුළුවන් නම් අන්න ඒ තැනත්ත තමයි දිනුවේ. කොයි වෙලාවෙ මරණය ආවත් අන්න ඒ ආසන්න සිත පිරිසිදු. අන්න ඒ විදිහට හිත සකස් කරගන්න උපකාර වෙනවා. එතකොට මෙන්න මේ කතාන්තරය තුලිනුත් ධාතාව තුලිනුත් අපට උරා ගන්න පුළුවන් ධර්ම රසය ඒකයි. මේ තණ්හාව අවිද්‍යාව කියන එක බුදු පියාණන් වහන්සේ ඒකට පහර ගැසීම වගේ හැටියට තමයි අන්න අර පාඨය ප්‍රකාශ කරලා තිබෙන්නේ. අත්තාහි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. තමාට තමාවත් නැත. තමාට තමාවත් නැති කල තමන්ට කොයින්ද පුත්තු, තමන්ට කොයින්ද ධනය? තියෙක ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕනේ. එකපාරටම මේක කියනකොට තමන්ට හිතට වදින්නේ නැහැ. මොන අර්ථයකින්ද බුදු පියාණන් වහන්සේ මේක ප්‍රකාශ කළේ කියලා. තමා කියලා ගන්න හැම දෙයක්ම මේ ශාරීරිය පමණක් නෙවෙයි, තමන්ට අයිති වස්තු හැටියට සලකන හැම දෙයක්ම අර විදියට ඇතිවීම නැතිවීම රාශියකට ඒකට භාජනය වෙනවා, නිරන්තරයෙන්ම භාජනය වෙනවා. අපිට පෙනෙන අවස්ථාවේදී පමණක් නෙවෙයි, අපි කෙනෙක් වෙනස් වෙලයි කියලා කියනවා, ඒක නැති උනායි කියලා කියනවා, දිราපත් උනායි කියලා කියනවා, ඒක මොහොතකදී වෙන දෙයක් නෙවෙයි. අපි ඒක දකින්න කලින් ඊ타මාත්ම ක්ෂණිකව ශීඝ්‍රව ඒක සිද්ධ වෙලා යනවා. අන්නේ සිද්ධ වෙන ස්වરૂපය දැක්ක පමණට තමයි අපට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි ලෝකෝත්තර තත්ත්වය ලබා ගන්නවා කියලා කියන්නේ. ඒකටයි මේ පින්නතුන් භාවනා කරන්නේ. ඒ භාවනාව දෙකමුද සාමාන්‍ය පීවී ඇසට පෙනෙන්නේ නැහැ. දැන් අර සාමාන්‍ය පීවී ඇසට පෙනෙන පක්ෂියකුත් තිබෙනවා. දැන් ආහාර පාන වලට යන කල දසාව, ආශ්වාස ප්‍රශ්වාසයට යන කල දසාව සාමාන්‍ය ස්වභාවයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඊට එහාට කෙනෙකුට පෙනෙන්නේ නැහැ. මේ ශරීරය ඉතාම ශීඝ්‍රයෙන් මේ හැම එකක්ම වෙනස් වෙන ස්වභාවය. නමුත් භාවනාමය වශයෙන් දිනුනු හිතට ඒක පෙනෙනවා. වෙන එකක් තමයි ඇසට පවා පෙනෙනවා හිත තැන්පත් වුනහම. අන්න ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් දිනුනු අවස්ථාවක තමයි මේ සංසාරයෙන් මිදෙන්න තරමටම අර විදර්ශනා ප්‍රඥාව මෝරලා යන්නේ. බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ භවයට තණ්හාව ඇති තාක්, භවයට ආසාව ඇති තාක් මේ කොයිතරම් හිතුවත් මේ භවෙන් මිදෙන්න බෑ. මේකට තිබෙන ආසාව නැති කරන්න ඕනේ නැති කළ යුතු ආකාරයෙන්. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්න ඕන. අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මෙන්න මේ රූපය මේක අනිත්‍යයි, මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා, වේදනාව වෙනස් වෙනවා, සංඥාවත් එහෙමයි, සංස්කාරත් එහෙමයි, සිතත් එහෙමයි කියලා ඒ తත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීමෙන් තමයි කෙනෙකුට මේ භවයෙන් මිදලා අර භව නිරෝධ කියලා කියන අර පැවැත්ම නැති කරගෙන පැවැත්ම කියන එක පැවැත්මෙන් මිදලා නැවැත්ම කියලා කියන බුදු පියාණන් වහන්සේ දක්වන ඒ ශාන්ති නිර්වාණ ශාන්තියට එන්න පුළුවන් වන්නේ. එතකොට අනිකුත් ආගම් වල කොයි විදියට කිව්වත් භව තණ්හාව පිළිබඳව මේ බෞද්ධයින් හැටියට අපි කල්පනා කරන සංසාර දුකක් මේ தත්වයෙන් මිදීමයි නියම සපත. මේ තත්ත්වයෙන් මිදෙන්නේ මෙලොවින් පරලොවට ගිහම නොවේ. මේ ජීවිතයේදී මේ තත්ත්වය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එකක් බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ කියන තණ්හාවෙන් අවිද්‍යාවෙන් මිදුණු යම්කිසි පිරිසුදු ප්‍රවාහස්වර අර විදියේ අර කිලිටි හිතක් නෙවෙයි, මලකඩ බැඳුණු හිතක් නෙවෙයි. දැන් මලකඩ තමයි අරකට උපමා. මලකඩ කියලා කියන්නේ අකර්මණ්‍ය දෙයක්. මලකඩ කියන්නේ හරියට ක්‍රියාකාරීත්වයක් නැති, දීප්තියක් නැති දෙයකටයි අපි මලකඩ කියලා කියන්නේ. එතකොට මුළුමහත් මේ ශාසනික ප්‍රයත්නයම මෙන්න මේ කියපු මලකඩ වලින්, ලෝභ දෝෂ මෝහ කියලා කියන මලකඩ වලින් හිත මුදා ගැනීමයි. ඒ මලකඩ වලින් හිත මුදාගත්තු අවස්ථාවේ තිබෙන්නේ එකට කියන ප්‍රභාස්වර කියලා. ආලෝකවත් එහෙම නැත්නම් දීප්තිමත් චිත්ත තත්වයක්. ඒක තුල තමයි සියලුම සැනසීම තිබෙන්නේ. ඒකයි නිවනේ කියලා කියන්නේ. මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගත හැකි යම්කිසි චිත්ත තත්වයක්. ඒ චිත්ත තත්ත්වය ලබාගත් උතනත්ත තමයි නැවත උත්පත්තියකට හිමිකම් කියන්නේ නැත්තේ. මොකද අර ඇලියුම් බැඳු මේ සියල්ලම ඉවත් කරා. ඒ වෙනුවට අර මේ සියලුම සංස්කාරයන් සංසිඳීම කියලා කියන ඉහළම සංසිඳීම් සුවය ලබා ගත්තා. ඒ තුලින් තමයි මේ මුළුමහත් සංසාර ගමන කෙලවර කරන්න පුළුවන් වන්නේ. බුදු පියාණන් වහන්සේ අරතනම් පාරමී පුරලා ඇසිස්මස්ලේ දන් දීලා ලෝකයට හෙළි කරේ ඔන්නෝ යනාත්ම දර්ශනයයි. අන්න ඒක නිසා මෙන්න මේ මසුරුකම මුල් කරගෙන පටන් ගත්තු මේ අපේ දේශනාව තුලින් අපි මේ සංසාරියට ඇති මසුරුකම ඉවත් කරගන්නත් අපි උත්සාහවත් වෙන්න ඕන. මේ මසුරුකම ඇති තාක් තමයි අපි මේ දීර්ඝ සංසාරයේ කෙලවරක් නැතුව දුක් විඳින්මින් ගමන් කරන්නේ. අන්න ඒක සඳහා උපකාර වෙන්නේ දැන් මද මේ සීල් සමාදන් වුණා වගේ මේ පින්නතුන් සීලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. යම්කිසි සීලයක පිහිටලා ඊළඟට භාවනාමය වශයෙන් සමාධිය අපඩලා අර කියාපු විදර්ශනා ප්‍රඥාව මතු කර ගැනීමෙන් තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ප්‍රතිවේදීන්නේ මේ සංසාර දුක කෙලවර කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න පුළුවන් වන්නේ. අන්න එතකොට මේ අද පැයක් පමණ වේලා මේ පින්වත් පිරිස බුදු පියාණන් වහන්සේගේ වටිනා ගාථා ධර්මයකටත් ඒ ආශ්‍රිත කථාන්තරයකටත් සමන් දුන්නා. ඒ තුලින් තම තමන්ගේ ජීවිතයට නිවන් මඟට උපකාර වන යම් යම් දේවල් මතු කර ගන්න පුළුවන්. එපමණක් නෙවෙයි මේ ගත කරන මෙලොව සමාජයේ එක ගත කරන ජීවිතයට අදාළ වන යම් යම් ප්‍රතිපත්ති මූල ධර්ම මතු කර ගන්න පුළුවන් වුණා කියලා හිතන. එතකොට මෙතෙක් වේලා ඒ ධර්ම ශ්‍රවණ වශයෙන් අපි බොහෝ විට අසලකන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඒ ගුණ ධර්ම අපේ චිත්ත සන්තාණී තැන්පත් කර ගන්නයි මේ ධර්ම දේශනාවකට සමන් දෙන්නේ. ඒ තුලින් මේ පින්වත් පිරිසටත් අර කියාපු ඒ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ නිවනට උපකාර වන යම් කිසි අවස්ථාවක ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට මතු කර ගන්න පුළුවන්, ඒ ගුණ ධර්ම වඩා ගන්න පුළුවන් වුණා කියලා සතුටු වෙන්න ඕනේ. එතකොට මේ අවුරුද්දේ වටිනා පොහොයක් පළමුවෙනි පොහොය මේ තුලින් ඇති කර ගන්න ජීවන යම් යම් ප්‍රතිපatti එහෙම නැත්නම් අදිෂ්ඨාන මුළු අවුරුද්දටම බලපානවා. ඒක නිසා මේ ධර්ම දේශනාව තුලින් යම් කිසි ගැඹුරු වැටහීමක් ඇති වුණා නම්, ජීවිතය පිළිබඳ අමුතු හැඟීමක් ඇති වුණා නම්, වටිනා හැඟීම් ඒවා ප්‍රතිපatti හැටියට තබාගෙන ඉදිරියට තමන්ගේ ජීවිතය ගත කරගමින් මේ පරිහානි මාර්ගයට යන ලෝකයා මැද තමන් ධර්මානුකූලව ධර්මස්මය සැනසුණුකින් යුක්තව ආදර්ශවත්ව ලෝකයාට කල්යාණ මිත්‍රයින් හැටියට ජීවත් වෙමින් හැකි තාක් ඉක්මනින් මේ අර මාර්ග බල ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ රැස් කරගත්තු ධර්ම ශ්‍රවණානිසංස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. ඒ වගේම ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජානන් වහන්සේලා ඇතුළු ඒ අවීචයේ සිට අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් මේ කුසල් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ හැම දෙනෙක්ම අපගේ මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය මේ වශයෙන් රැස් කරගත්තු කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අකිතාකිකමනින් ඒ සියලු සංසාර දුකින් අත්මිදී, ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත්මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා හැම ප්‍රාර්ථනා කරගන්න. මේ විදිහට ගාථා කියලා පින් දෙන්න. එක්තාවතා චම්හිහි සම්භුතං සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිසෝකා හුන්තු සම්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු
ධිතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ මුද්ධාන් භාවේන සදා සොත්ති භාන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.